ගරු කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා මිනිත්තු 9ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මගේ ආදරණීය ජනතාව සහ මගේ ආසනේ මීගම ආසනේ ජනතාව, මෙවරත් පාර්ලිමේන්තු මැතිවරණයේ මමත් තවත් අපේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ජයග්‍රහණය කරලා විපක්ෂයේ කාර්යභාරය කරන්න වගකීම් පැවරීම පිළිබඳව ඒ අයට මගේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ගරු සභාපතිතුමනි, අපේ රටේ ජනතාව මේ රටේ දේශපාලන ක්‍රමවේදය පිළිබඳව සහ මේ රටේ දේශපාලන අධිකාරිය පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සියලු දෙනාටම අලුත් පණිවිඩයක් දීලා මේ වර්තමාන රජය තෝරාපත් කරලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුව ගත්තත් මේ පාර්ලිමේන්තුවේ දැවැන්ත ප්‍රමාණයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් සිටිනවා, නවක මන්ත්‍රීවරු. මම හිතන්නේ අපි ඒ අයට සුබපතන අතර ඒ සියලු දෙනාටම ලොකු වගකීමක් තිබෙනවා. විශේෂයෙන්ම මේ බාර දූර කාර්යවයට වගකීම් සහගතව කටයුතු කරන්න. අපි දැක්කා සමහර මන්ත්‍රීවරු කතා කරනකොට අපිට විපක්ෂයේ ගුරුහරුකම් අවශ්‍ය නැහැ, අපිට විපක්ෂයේ අදහස් එහෙම නැත්නම් ඒ අයගේ මතය අවශ්‍ය නැහැ කියලා කියනවා. මම හිතන්නේ ඒක නෙමෙයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මේ රටේ සියලුම පක්ෂ දේශපාලන මතවාද මේ ගරු සභාව තුළ ගරු සභාපතිතුමනි ගැටිලා මේ රටට හොඳම තීරණාත්මක අවස්ථාවන් වලදී ගත යුතු කළ යුතු යුතුකම් වගකීම් මේ ගරු සභාව තුළින් කරයි කියලා. මොකද අපිට හංගන්න දෙයක් නැහැ. පැවතිච්ච සභාවන් වලදී අපි දැක්කා මේ සභාවන් කොයිතරම් දුරට පරිහානියට පත් වුණාද කියලා. ඒ පරිහානියට පත් වෙච්ච නිසා තමයි ඒ මන්ත්‍රීවරු සමහර වෙලාවට හිටපු ඇමතිවරු අද මේ සභාව නියෝජනය නොකරන්නේ. මම දැක්කා පාර්ලිමේන්තුව ආරම්භ කරපු දවසේම ආණ්ඩු පක්ෂයේ එක්තරා ඇමතිවරේ විපක්ෂ නායකතුමාට කියනවා, ඔබතුමන්ලා 40 ගානකට වැටලා ඉන්නේ, අපි 159ක් අරන් තියෙන්නේ, මේක තමයි මහ පොළොවේ යථාර්ථය කියලා. එහෙම උද්දච්ච වෙන එක මං හිතන්නේ සුබදායි කියලා. මොකද ගරු සභාපතිතුමනි, අපිට මතකයි ඔවුන් 103ක් නියෝජනය කළා. හැබැයි ජනතාව මේ බලය දෝලණය කරන ජනතාව තුළ තමයි පරමාධිපත්‍යය අයිතිය තියෙන්නේ. හැමදාම ඇමතිකම්, හැමදාම තනතුරු තානාන්තර, හැමදාම ආණ්ඩු බලය තියෙන්නේ නැහැ. ඒ නිසා ඒ ජනතාව ලබා දුන්න වරම තේරුම් අරගෙන කටයුතු කරොත් අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අත්‍යච්ච ඉරණම අත් නොවේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මම දැක්කා සමහර මන්ත්‍රීවරු මේ ගරු සභාවේ කියනවා අපිට බාර දුන්න රට, අපිට බාර දුන්න රට කියලා. දැන් රට බාර දීලා ඉවරයි. රට තිබිච්ච විදිය අපි කවුරුත් දන්නවා. ඒක ආවර්ජනය කරන්නත් පුළුවන්. හැබැයි මේ බාර දීලා තියෙන්නේ මේ රටේ ජනතාව, එතනින් එහාට රට ගෙනියන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි ඒ වගකීම් බාර දීලා තියෙන්නේ. එහෙමනම් මේ අවස්ථාවේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නයක් නැහැ, බාර දෙච්ච දුන්න විදිය ගැන කතා කරන එක. හැබැයි මිනිත්තු කීපයක් හරි කියන්න රට මෙතනින් එහාට ගෙනියන්නේ කොහොමද කියලා. අපි දන්නවා මේ බංකොලොත් වෙච්ච රටක්, දුප්පත් රටක්, වැටිච්ච රටක් අපි දන්නවා. හොරකම, වංචාව, දූෂණ, අක්‍රමිකතාවය නතර කරන්නේ කොහොමද? ජනතාවට සහන දෙන්නේ කොහොමද? ඒ සහන වලින් ජනතාවට ලැබෙන ප්‍රයෝජනයන් මොනවද? එක් එක් විෂයන් සඳහා මේ රටේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය ශේෂය නගා සිටුවන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ ගරු සභාව දැනුවත් කරන්න පුළුවන්. අපි දන්නවා මේ වසරේ අයවැයක් ඉදිරිපත් කරන්න කාලයක් නැහැ. හැබැයි මේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් වෙන්නේ. හැබැයි අපේ රටේ ජනතාව ගරු සභාපතිතුමනි අයවැයක් ඉදිරිපත් වෙනකොට පඩි වැඩි කිරීම වලට අමතරව දෙන සහන ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව බොහොම අවධානයෙන් කටයුතු කරනවා. දැන් අපිට බලන්නේ අපිට පේන්න තියෙන්නේ විශේෂයෙන්ම හැන්ද අතට අරගෙන තමන්ටම හැන්දෙන් බෙදා ගන්නවා වගේ වැඩක්. අපේ කබීර් රෂීන් අමතුමා අද උදේ කිව්වා හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය මාස 4කටත් වර්තමාන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය මාස 4කටත් කිසිදු වෙනසක් නැහැ කියලා. එතකොට අර හෙලිකොප්ටරින් වලින් යන්න වාහන 10ක් 15ක් දාගෙන යන්න ඒ වගේම උපදේශකවරුන්ට මම හිතන්නේ රුපියල් මිලියන 320ක් වැනි විශාල මුදලක් වියදම් කරන්න එවැනි කටයුත්තකට දෝ මේ තරම් ඊට හා සමාන මුදලක් වෙන් කරගෙන තියෙන්නේ කියන එක පිළිබඳව අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි ණය ගන්න එක කජ්ජද්ද කියලා ඇහුවා. අපිට පේනවා ණය ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. ණය ගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද ණය ගෙවන්න විදිහක් නැති නිසා. හැබැයි එදා කියපු දේ අද වෙනස් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ සභාවට ඇවිල්ලා වගකීම් බාරගත්තගෙන් පස්සේ යම් ආකාරයෙන් එයාට තේරෙනවා ඇති මොකද්ද මේ මහ පොළොවේ ප්‍රායෝගිකත්වය කියන එක පිළිබඳව. ඒ වගේම හාල් හිඟයක් ආවා. දැන් අපි වේදිකාවේ දැක්කේ හාල් මාෆියාව ගැන කතා කරනවා. දැන් හාල් රටින් ගෙන්නවා. ඒක රජේ මේ ප්‍රශ්නෙට විසඳුම් වෙන්න ඇති. ඒක කෙටි කාලීන විසඳුමක් වෙන්න ඇති. හැබැයි අපි දැක්කා මේ ගම් වතුර තත්ත්වෙනුත් පස්සේ ලැබෙන පළදාවේ අඩුභාවය නිසා තව දුරටත් මං හිතන්නේ යම් කිසි කාලයකට හාල් ගෙන්නන්න සිදු වෙනවා කියනවා. ඉතින් මං විශ්වාස කරන්නේ ගරු සභාපතිතුමනි අපි බලාපොරොත්තු වුණා ලොකු වෙනසක්. ඒ වෙනස තාම සිදු වෙනවද කියන සාධාරණ සැකය මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට අපිට දැනෙන කාරණයක්.
ඍතුමා තව මිනිත්තු දෙකක කාලයක් තිබෙනවා.
ඒ වගේම ගරු සභාපතිතුමනි පොල් නැත්තම් පොල් මාෆියාව ගැනත් කියනවා. ගෑස් නැත්තම් ගෑස් මාෆියාව ගැන කියනවා. එහෙම කියලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ. රජය මැදිහත් වෙන්න ඕනේ. දැන් මම දැක්ක එක්තරා ඇමතිවරයෙක් කියනවා බදු ගෙවන්න මිනිස්සු පොලිමේ ඉන්නවලු. ඔව් ඉතින් පොලිමේ ඉන්නවා තමයි. මොකද ගෙදරට ටින් අංක ගහලා ලියු මෙව්වම නඩු දාගන්න කවුද කැමති? අනිවාර්යයෙන්ම පොලිමේ ගිහිල්ලා බදු ගෙවනවා. බදු ගෙවන්න නැත්තම් අඩුම නිල් කියලා බදු ගෙවන්න නැහැ බින්දුවයි කියලා හරි සටහනක් දාලා ගරු සභාපතිතුමනි ඒක බාර දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා නිකන් මේ වගේ බොළඳ කතා කියන එක මං හිතන්නේ ප්‍රායෝගිකයි කියලා. ඒ වගේම අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. දැස් දල්වගෙන බලාගෙන ඉන්නවා. පාස්කු විරුදින ත්‍රස්ත ප්‍රහාරේ ලක් වෙච්ච අපේ අහිංසක මිනිස්සුන්ට සාධාරණත්වයක් ඉෂ්ට වෙයි කියලා. ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුල විශේෂයෙන්ම මේ අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරන වෙලාවේ අපි පැහැදිලිව කිව්වා ගරු පක්ෂ නායකවරුන්ගේ එක්ක සාකච්ඡා කරලා එකගතාවය පළ කරාට මේ ස්ථාවර නියෝග 27 තුනත් ඒ වගේම 121ත් ඒක සස්පෙන්ඩ් කරනවා නම් ඒක අත්හිටවනවා නම් ගරු පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම මේ පබ්ලික් ෆිනෑන්ස් මැනේජ්මන්ට් ඇක්ට් එක මේක ගරු සභාපතිතුමනි උල්ලංඝනය කරන්න බෑ. දැන් අපේ ස්ථාවර නියෝග අත්හිටවුවට අපිට අපේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙන මේ පබ්ලික් ෆිනෑන්ස් මැනේජ්මන්ට් ඇක්ට් එකට පිටින් කටයුතු කරන්න බෑ. ඒක නිසා තමයි දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා කිව්වේ මේකට
මන්ත්‍රීතුමා වෙලාව අවසන්
කාට හරි නඩු කියන නඩුවක් දාන්න පුළුවන්. මොකද අපේ රටේ ඒ නීතිය නැහැ. ඉන්දියාවේ ගත්තොත් ඉන්දියාවේ කන්ස්ටිටියුෂන් එකේ එහෙම ප්‍රොවිෂන් එකක් තියෙනවා. හැබැයි ලංකාවේ එහෙම ප්‍රොවිෂන් එකක් නැහැ. ඒත් එහෙම තියෙන අවස්ථාවකදී තමයි විශේෂයෙන්ම මේ ආකාරයෙන් අපේ රටේ අපි නීතියානුකූලව ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාදාමයක් වෙනත් මාර්ගකින් කටයුතු කරන්න ගිහිල්ලා අපේ වර්තමාන රජයත් මේ පාර්ලිමේන්තුවත් අසීරුතාවයට පත්වෙයි කියන හේතුව මත තමයි අපි මේ කරුණු කාරණා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ කියමින් මට කාලය ලබා දීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
සභානායකතුමා,
ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කරුණ පාර්ලිමේන්තුව නොමගැවීමක් සහ අද උදේ වරුවේදී මේ පාර්ලිමේන්තුව එකඟ වූ කරුණක් පිළිබඳව එතුමා නැවත පටලැවිලි සහගත තත්ත්වයක් ඇති කළා. ඒක රටේ ජනතාවට කරන වැරැද්දක්. එතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය පිළිගන්නා ගමන් පළවෙනි කරුණ තමයි මේ ස්ථානයේදී අපි ඉදිරිපත් කළා ඒ ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ඇක්ට් එකේ කිසිම උල්ලංඝනය වීමක් වෙලා නැති බව. අප විසිනුත් සනතුහන් කළා ඕනම සාමාන්‍ය අවබෝධයක් තිබෙන කෙනෙක්ට පබ්ලික් රාජ්‍ය මූල කළමනාකරණ පනතේ 20 පිටුවේ 23(1) සහ 23(2) කියන එක කියුවට පස්සේ තේරෙනවා විසාජන පනතක් ඉදිරිපත් කර නැති අවස්ථාවකදී අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළ හැකිය කියන කරුණාකල එක කියවන කියන එක ඉල්ලා සිටිනවා සෑම දෙනාගෙම මේ ප්‍රශ්නයක් තිබෙන හැටි. දෙවැනි එක ගරු කථානායකතුමනි, ගරු සභාපතිතුමනි, වැඩිමනත් වශයෙන් අපි ගරු නීතිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ලේඛනය පැහැදිලිව හැන්සාඩ් ගත කළා. නීතිපතිතුමා පැහැදිලිව කියලා තිබෙනවා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීමේ කිසිදු ආකාරයක නීත්‍යානුකූල ගැටලුවක් නැහැ. ඒක නීතියට එකඟයි ලංකාවේ තිබෙන කියන. ඒ නිසා එතරම් පැහැදිලිව මේ කරුණු සනාත වී තිබියයි. එතරක් නෙමෙයි ඔබතුමාලා න්‍යායපත්‍රය බැලුවා. මේ අද දින න්‍යායපත්‍රය මේ බලලා එනවනම් හොඳයි. මේ න්‍යායපත්‍රය ඔබතුමා බලන්න ගරු සභාපතිතුමනි. ශ්‍රී ලංකා මේ අද දිනේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වන ව්‍යවස්ථාවේ දෙවන අනුව්‍යවස්ථාව යටතේ 20:24 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 23 වගන්තියේ 1 උපවගන්තියට අනුකූලව අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට වන යෝජනා සම්මතය. මේක මේ න්‍යාය පත්‍රයේ තිබෙනවා. ඕඩර් බුක් එකේ තිබෙනවා. එතකොට මේ ඒ නිසා මේ සියල්ලම මෙලෙස තිබියදී තමයි අපිට තේරෙන්නේ නැහැ ඇයි මේ ගරු මන්ත්‍රීතුමාලා මේ අප මේකෙන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිසිවෙක් මුලාවට ලක් වෙන්නේ නැහැ. මුලාවට ලක් වෙන්නේ පොදු ජනතාව. මේකේ පොඩි කෑල්ලක් කට් කළා සෝෂල් මීඩියා දැම්ම. එතකොට මිනිසුන්ට හිතෙන්නේ මොකද්ද? මේ පාර්ලිමේන්තුව නීති කඩාගෙන අර පරණ ගමනම යනවා කියලා. මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඇත්ත ප්‍රශ්න එක්ක ඇත්ත වේදන ඉදිරිපත් කරන්න. ඒවා අපි බාර ගන්න ලෑස්ති. කරුණාකරලා මේ පැරණි අඳුරු යුගයේ ඒ දේශපාලන භාවිතාව ගේන්න එපා. ඒක කිසිම උදව්වක් ඔබතුමාට නැවත කවදා හරි බලයට පත් වෙන්න හිතන් ඉන්නව නම් වෙන්නේ නැහැ. බලයට පත් වෙන්න ඕක නෙමේ පාර. මේ අපි යන පාර අපිට වඩා හොඳට ඉස්සරහින් යන්න. එතකොට බලයට එන්න පුළුවන්. සර් ප්ලීස් අපි ඉල්ලා හිටින්නේ ජන මනස අවුල් කරන්න එපා. සාවද්ද කරුණ කියලා. මොකද මේක රාජ්‍ය මූල්‍ය පනත ඉන්දියාවගේ නඩු දාන්න පුළුවන් කියලාත් කිව්වා. ඉතින් ඒ නිසා අනවශ්‍ය කලබලයක් ඇති කරන්න එපා. කරුණාකරලා අපි පොදුවේ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින්නේ කියන ඉල්ලීම කරමින් මම නැවත ඔබතුමා අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිය පළ කරමින් ඔබ මිස්තුති.
කවිඳු මන්ත්‍රීතුමා,
ඔව් ගරු සභාපතිතුමා, පළවෙනිටම කියන්න ඕනේ ඉන්දියාවේ මේ නඩු දාන කතාවක් නෙවෙයි මං කියන්නේ. ලංකාවේ යම් කිසි පුරවැසියෙකුට එම තත්ත්වයක් කරන්න පුළුවන්. ඉන්දියාවේ කන්ස්ටිටියුෂන් එකේ මේක තියෙනවා. අනිත් එක මේකේ පැහැදිලිව මම කිව්වේ අපි එදා කතා කරනකොට ස්ටෑන්ඩින් ඕඩර්ස් 27(3) එකයි 121 එකයි සස්පෙන්ඩ් කරනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරලා එක ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න කලින් විශේෂයෙන්ම ඒක කරන්න හේතුව දින පහක් ඕඩර් බුක් එකේ මේක තියෙන්න ඕන. ඒක නිසා තමයි මේක දින දෙකකින් කරන නිසා තමයි එතකොට ඒ සිදුවීම කරන්නේ. ඊට අමතරව පබ්ලික් ෆිනෑන්ස් කමිටුව පත් කළා නැහැ. එතකොට පබ්ලික් ෆිනෑන්ස් කමිටුව පත් කළා නැති නිසා තමයි මේ ස්ටෑන්ඩින් ඕඩර් 121 සස්පෙන්ඩ් කරලා මේක මේවා කරන්නේ. ඒත් එක්කම මේකේ පැහැදිලිව තියනවා ඉතින් මේ මෙතුමන්ලට ප්‍රශ්නයක් නැත්නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මේ අපේ අදහස් ඉදිරිපත් කරන එක කරන්නේ ගරු සභාපතිතුමා. එතකොට මේ ඇප්‍රොප්‍රියේෂන් බිල් එකක් දෙසැම්බර් 31ට කලින් ඉදිරිපත් කළා නැත්තම් තමයි මේ කරුණ අපි ඉදිරිපත් කරේ. ඉතින් එතනින් එහාට මේ පබ්ලික් ෆිනෑන්ස් මැනේජ්මන්ට් ඇක්ට් එක අනුව තමයි කරුණු ඉදිරිපත් කරේ. එතුමන්ලට ප්‍රශ්නයක් නැත්නම් අපි අපේ අදහස් ගරු සභාවට ඉදිරිපත් කළා තියෙනවා ගරු සභාපතිතුමා.